ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අදත් අපි සූදානම් මේ සතියේදී අපට වාර්තාවන විශේෂිත සිදුවීම් ලෝකයේ වටින්ම. ලෝවටා විදෙස්විති සමාලෝචන ආරම්භ කරන්නට අපි සූදානම්. සුපුරුදු විදිහට තොරතුරු වාර්තාකරණයට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයුබෝවන් අමල්. සමස්ත ලෝකයේම විශේෂිත අවධානයක් තියෙනවා රුසියාවේ හිටපු නායක අභාවප්‍රාප්ත මිඛායිල් ගොර්බචොව් මහතා පිළිබඳව. විශේෂයෙන්ම ඔහු මේ සෝවියට් දේශය කියන පාලන තන්ත්‍රය සමූහාණ්ඩුව පැවති කාලයේදී අවසන් ජනාධිපතිවරයා විදිහට තමයි ඔහුව සැලකෙන්නේ. සෝවියට් සමූහාණ්ඩුව නව සෝවියට් සමූහාණ්ඩුව ලෙසින් වෙනස් කරලා ඇමරිකාවත් සෝවියට් දේශයත් අතර පැවති සීතල යුද්ධයේ නිමාවට පත්කිරීමේ නායකයා විදිහට විශාල ගෞරවයක් බටහිරින් ඔහුට හිමි වුණා. නමුත් රුසියාව ඇතුළේ නම් ඔහුට ඔය කියන තරම් ගෞරවයක් නම් තියෙන හැඩක් අපිට පේන්නේ නැහැ මේ වෙනකොට වාර්තාවන තොරතුරුත් එක්ක. කොහොම වුණත් ඔහු විශේෂිත පුද්ගලයෙක් ලෝක දේශපාලනය පිළිබඳව කතා බහ කරද්දී. මිඛායිල් ගොර්බචොව් මහතාගේ අභාවය, ඔහු සෝවියට් දේශය එක්ක තිබුණු ඒ සම්බන්ධියාව සහ සීතල යුද්ධය නිමා කරලීමේ නායකත්වයේ දරුව පුද්ගලයා විදිහට ඔහු විශේෂවන්නේ කොහොමද කියලා අපි මුලින්ම සාකච්ඡා කරලා ඉඳමු අමල්.
ඔව් දිලුක්ෂි, දැන් 2 දශකයේ ලෝකේ බලවතුන් දෙන්නෙක් කරලා තිබිච්ච ඇමරිකාවයි සෝවියට් දේශය අතර තිබිච්ච ඒ සීතල යුද්ධය උත්සන්න වීමත් එක්කලා ලෝකේ 3 වන ලෝක යුද්ධයක් ඇතිවීමේ අවදානමක් තිබුණු වටපිටාවක තමයි ගොර්බචොව් සෝවියට් දේශයනොත් ඒ වගේම රොනල්ඩ් රේගන් ඇමරිකාවේ හිටපු එවකට හිටපු ජනාධිපති හැටියටත් දෙන්න එකතු වෙලා මේ රටවල් දෙක අතර තිබිච්ච ඒ සීතල යුද්ධය අවම කරන්න, එහෙම නැත්නම් මේ සීතල යුද්ධයේ තිබිච්ච දේවල් අඩු කරන්න කටයුතු කරයි කියලා ඇත්තරම ඔවුන්ට 1990 නොබෙල් සාමත්‍යාගයත් හම්බ වෙන හිමි වෙනවා. ඊට පස්සේ මේ ගොර්බචොව් ගත්ත ක්‍රියාමාර්ග නිසා, ඔහු ඇත්තර මේ සීතල යුද්ධය අවම කරන්න ගත්තු ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් හැටියට බර්ලින් වෝල්, එහෙම නැත්නම් මේ බර්ලින් තාප්පය බිඳ දැමීමක් සිද්ධ වෙනවා 89 නොවැම්බර් වල. ඒකත් එක්කම තමයි සෝවියට් දේශය කඩා වෙන් වෙලා යෑම ආරම්භ වෙන්නේ. මේ සෝවියට් දේශය කියන්නේ රටවල් රාශියක් එකතුවක්, කොමියුනිස්ට් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරපු රටවල් වල ඒ සමූහාණ්ඩුවක්. ඒ සෝවියට් දේශයේ කඩාවැටීම ඇත්තටම ආරම්භ වෙන්නේ ඒ ගොර්බචොව් ආරම්භ කරපු ඔහුගේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන් සවිශේෂම බටහිර රටවල් වල ගොර්බචොව් දැවැන්ත වීරයෙක්, එහෙම නැත්නම් සාම දූතයෙක් හැටියට හඳුන්වන අතරතුරේදීම ඒ පරණ සෝවියට් දේශය, එහෙම නැත්නම් රුසියාවේ හිටපු පිරිස් සහ ඒ ප්‍රබල කණ්ඩායම් අදටත් ඔහු ගැන එතරම් ගෞරවයක් නැහැ, ඔහු ගැන දැඩි විවේචනයක් තමයි තියෙන්නේ. ඉතින් මේවාවල ප්‍රතිඵලයක් හැටියට අපි දකිනවා සෙනසුරාදා ගොබචොව්ගේ අවමංගල උත්සවයට දැනට රුසියාවේ ජනාධිපති පුටින් සහභාගී නොවන බව මේ වෙනකොට සඳහන් කරලා තියෙනවා. මේ අවසාන රාජ්‍ය ගෞරව ඇතිව ඔහුගේ අවමංගල උත්සව පවත්වනවාද කියන කාරණේ පිළිබඳවත් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මෙතනදී සාමාන්‍යයෙන් සෝවියට් දේශයේ නායකයන්ට ලබා දෙන ඒ රාජ්‍ය ගෞරවය, අවසාන ගෞරවය වෙනුවට රාජ්‍ය අනුග්‍රහය ඇතිව පමණක් මේ අවසාන කටයුතු සිද්ධ කරන්නට නියමිතයි කියලා තමයි දැනට අපිට වාර්තා වෙන්නේ. පුටින් ජනාධිපතිවරයා පෞද්ගලිකව ගොර්බචොව්ගේ දේහයට අවසාන ගෞරව දැක්වුවයි කියලා සඳහන් වෙනවා. නමුත් අර ප්‍රධානම අවමංගල උත්සවයට තමන්ගේ කලින් නියම කරගත්ත කටයුතු තියෙන නිසා ඔහුට මේ අවමංගල උත්සවයට සහභාගී වෙන්න බැහැයි කියලා මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා.
පාකිස්තානය පිළිබඳව අවධානය යොමු කරමු. මේ මෝසම් වැසි හේතුවෙන් පාකිස්තානයේ මිලියන ගණනක් වන ජනතාව ගංවතුරට කොටු වෙලා සිටිනවා. දහසකට අධික සංඛ්‍යාවක් මිය ගිහිල්ලා තියෙනවා. එතෙක් මෙතෙක් සිදුවුණු විශාලතම ඛේදවාචකයේ විදිහට තමයි මේක හඳුන්වන්නේ මේ පාකිස්තානය තුළ ඇති වුණු ස්වාභාවික ව්‍යසන පිළිබඳව සාකච්ඡා කරද්දී. දැන් වාර්තා වෙන අලුත්ම තත්ත්වය මොකක් තමයි?
ඔව් දිලුක්ෂි, දැන් අපි දේශගුණයේ තත්ත්වය බැලුවොත් අද වෙනකොට පාකිස්තානයේ පුරහම යම්කිසි විදියකට වියලි කාලගුණයක් ඇතිවෙලයි කියලා වාර්තා වෙනවා. නමුත් මේ මාස දෙකක් තිස්සේ ඇතිවෙච්ච මහා ධාරානිපාත වැසි නිසා ඒ තවමත් විශාල මිලියන සංඛ්‍යාවක් තවමත් අවතැන් වෙලා තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව දැන් 1160 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. පාකිස්තාන් ඉතිහාසයේ ඇතිවෙච්ච දැවැන්තම ස්වාභාවික ව්‍යසනය හැටියට මේක දැන් හඳුන්වලා තියෙනවා. මේ වෙනකොට රටේ ජනගහනයෙන් මිලියන 33කට අධික ප්‍රමාණයක් අවතැන් වෙලයි කියලා වාර්තා වෙනවා. ඒ එක්කම මේ හානියට පත්වෙච්ච ප්‍රදේශ සහ නිවාස නැවත අලුත් වැඩියා කරන්න, එහෙම නැත්නම් අලුතෙන් හදන්නට ඩොලර් මිලියන 10,000කට වැඩි මුදලක් යයි කියලා දැනට ඇස්ටිමේන්තු කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය හදිසි ඉල්ලීමක් කරලා තියෙනවා ඩොලර් මිලියන 160ක මුදලක් අවශ්‍යයි කියලා දැනට මේ අවතන් වෙච්ච පුද්ගලයන්ට සහන සැලසීම සඳහා. දැනට අපි මේ වැසි දිහා බැලුවොත් සමහර ප්‍රදේශවලට ලැබිලා තියෙන වැස්ස අවුරුද්දකට ලැබෙන වර්ෂාව, සාමාන්‍යයෙන් අවුරුද්දකට ලැබෙන වර්ෂාව වගේ 4 ගුණයක් ඉතාමත්ම කෙටි දින ගණනකදී ඒ ප්‍රදේශ කඩා හැලුණයි කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ නිසා තමයි මේ වෙනකොට ඒ ගං වතුරෙන් අති දැවැන්ත ව්‍යසනයක් රටෙන් 4-3කට වැඩි ප්‍රමාණයකට මෝසන් වැසි වලින් ඇතිවෙච්ච ඒ ගං වතුර තත්ත්වය නිසා හානියට පත් වෙලා තියෙනවා.
අපි අවධානය යොමු කරමු මේ යුක්‍රේන ප්‍රශ්නය පිළිබඳව. දැන් සති කිහිපයක තිස්සේ ඉඳන් යුක්‍රේනයේ පවතින ජපරුෂියා න්‍යෂ්ටික බලාගාරය පිළිබඳව වන අර්බුදය පිළිබඳව ලෝක අවධානයක් තියෙනවා. මේක යුරෝපයේ පවතින දැවැන්තම න්‍යෂ්ටික බලාගාරය, මුළු යුරෝපයටම වගේ බලශක්තිය සපයන්නට පුළුවන් තරම් ශක්්‍යතාවයක් තියෙන මධ්‍යස්ථානයක්. මෙය අල්ලාගත්තා රුසියානු හමුදාව විසින්. රුසියානු හමුදාව විසින් මේ පරිශ්‍රයේ සිට යුක්‍රේන සෙබලුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ පිළිබඳව දැන් ඔබ දැනුවත්, අපි විටින් විට මේ පිළිබඳවත් සාකච්ඡා කරලා තියෙනවා. අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ මේ තත්වය වළක්වාලන්නට, විශේෂයෙන්ම මේ ප්‍රහාර හමුවේ මේ න්‍යෂ්ටික බලාගාරයට යම් තර්ජනයක් ඇතිවීමේ ඉඩකඩක් තියෙන නිසා, මේ තත්වය පිළිබඳව මැදිහත් වන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ඇන්ටෝනියෝ ගුටරෙස් එහි සංචාරයක නියැලුණා කියලා. මේ සතිය වෙනකොට තවත් විශේෂිත අවධානයක් යොමුන තත්වයක් පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සංචාරයක නියැලෙන්නට සූදානමක් තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඔවුන් දැන් මේ වෙනකොට ගිහිල්ලාද ඉන්නේ, මොකක්ද ඔවුන්ගේ මීළඟ ප්‍රයත්නය වෙන්නේ කියලත් අපි තොරතුරු දැනගන්න කැමති.
ඔදිලුක්ෂි, මේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතන, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ඇටමික් එනර්ජි ඒජන්සි කියන ආයතනයෙන් සමාජිකෙන් 14 දෙනෙක් මේ වෙනකොට ජපරෝෂියා ඒ න්‍යෂ්ටික බලාගාරයට ගමන් කරලා තියෙනවා ඒ නිරීක්ෂණ කටයුතු සඳහා. ඔවුන් මේ පළවෙනි දින නිරීක්ෂණය කරලා ඒකේ වාර්තාව තවම ලබා දීලා නැහැ. නමුත් ඔවුන් ඉල්ලීමක් කරලා තියෙනවා මෙම බලාගාරයේ දින කිහිපයක් රැඳී ඉඳලා එහි ඡායාරූපගත කරලා, ඒ වගේම ඒ වීඩියෝ දර්ශනත් ලබාගෙන ඇගෙයිමක් කරන්න කොතරම් දුරට මේ න්‍යෂ්ටික බලාගාරයට දැනටමත් මේ යුක්‍රේන් යුද්ධය නිසා හානි වෙලා තියෙනවද, ඒ එක්කම මේ ප්‍රදේශය යුදමුක්ත කලාපයක් හැටියට ප්‍රකාශ කර ගැනීමට දෙපාර්ශවයෙන්ම යුක්‍රේන් සහ රුසියානු පාර්ශවයන්ගෙන් පොරොන්දුවක් ලබා ගැනීමටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා වෙනවා. ඔබ කිව්වා වගේ මුළු යුරෝපයේ තියෙන න්‍යෂ්ටික බලාගාර බලපුවහම මේ ජපරෝෂියා බලාගාරය තමයි විශාලතම බලාගාරය හැටියට හඳුන්වන්න පුළුවන්. මේකේ තියෙනවා රියැක්ටර්ස් 6ක්, එහෙම නැත්නම් මේ න්‍යෂ්ටික ජනන යන්ත්‍ර 6ක් තියෙනවා. ඒ යන්ත්‍ර 6න් 4ක්ම මේ අවුරුද්දේ මුල වෙනකොට රුසියාව මේ ප්‍රදේශයේ අත්පත් කර ගැනීමත් එක්කලා ඒ බලාගාර නතර කළා දමලා තිබුණා. එතකොට මේ 6න් 2ක් පමණයි මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් තිබුණේ. ඒ දෙකෙනුත් එකක් ඊයේ වෙනකොට අක්‍රිය කළයි කියලා සඳහන් වෙනවා. දිලුක්ෂ, මේ න්‍යෂ්ටික බලාගාරයේ තියෙන ප්‍රදේශය සහ ඇත්තටම න්‍යෂ්ටික බලාගාරය දැන් රුසියන් හමුදාවේ හමුදා පාලනයට නතු වෙලා තියෙනවා. නමුත් බලාගාරයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්, එහෙම නැත්නම් බලාගාරය පාලනය කිරීම තවමත් යුක්‍රේන් ඉංජිනේරුවන් සතුව තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඔවුනට නිදහසේ කටයුතු කරන්නට අවස්ථාව තියෙනවද, මේ න්‍යෂ්ටික බලාගාරයේ නිසි ලෙස නඩත්තු කිරීමේ හැකියාව තියෙනවද කියන කාරණාව සොයා බැලීම තමයි මේ IAEA, එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික බලය පිළිබඳ ඒජන්සියේ වගකීම වෙන්නේ. ඉතින් ඔවුන් ඉදිරියේදී මේ පිළිබඳ වාර්තාවක් ලබා දෙනවයි කියලා තියෙනවා. නමුත් දැනට අපිට දැනගන්න තියෙන විදිහට ඔවුන් මේ බලාගාරයට වෙච්ච හානියක් සිද්ධ වුණාද නැද්ද කියන කාරණාව පිළිබඳ තවමත් නිවේදනයක් නිකුත් කළා නැහැ.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරන්න කැමති පසුගිය සිකුරාදාට කලින් සතියේ සිකුරාදා අපි කතා බහ කරපු කාරණාවක් සම්බන්ධයෙන් වන යාවත්කාලීන වන තොරතුරු පිළිබඳව අපි කතා බහ කළා. ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන මේ වෙනකොට ඉන්දියාවේ ජනප්‍රිය නිළියක් බවට පත් වෙලා තියෙන ජැක්ලින් ෆර්නැන්ඩස් සහ ඇයට එල්ල වෙලා තියෙන මේ මුදල් විශුද්ධීකරණ චෝදනා පිළිබඳව. එහිදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා ඉන්දියාවේ මේ කළු සල්ලි පිළිබඳව විශාල චෝදනාවක් ලැබලා තියෙන කෝටිපතියෙක් විදිහට හැඳින්වෙන සුකේෂ් චන්ද්‍රශේකර්ගේ කළු සල්ලි සුදු කරන්න ජැක්ලින් ෆර්නැන්ඩස්ව යොදාගත්තා කියලා ඒ සම්බන්ධව ඉන්දිය මේ රජයේ විසින් යම් විමර්ශනයක් කරගෙන යනවා. මේ විමර්ශනයේ සාක්ෂි සඳහාත් ජැක්ලින් ෆර්නැන්ඩස් කැඳවලා තියෙනවා කියලත් අපි තොරතුරු වාර්තා කළා. අපි එහෙදි කිව්වා ජැක්ලින් ෆර්නැන්ඩස්ට කෝටි ගණන් ලක්ෂ ගණන් වන මුදලින් මොන වගේ දේවල්ද ත්‍යාග විදිහට ලබා දීලා තියෙන්නේ කියලා මේ සුකේෂ් චන්ද්‍රශේකර් කියන පුද්ගලයා. දැන් එහි තවත් තොරතුරු වාර්තා වෙනවා ජැක්ලින් ෆර්නැන්ඩස්ට ලංකාවේ දේපළ තවත් විදේශගතව සිටින දෙමාපියන්ට ලබා දුන්න දේපළ මේ වගේ නොයෙකුත් ආකාරයේ ඇයට ත්‍යාග ලෙස විශාල වශයෙන් මුදල් වියදම් කරලා තියෙනවා කියලා මේ පුද්ගලයා මේ වෙනකොට තොරතුරු අනාවරණය වෙමින් තියෙනවා. මේක විශේෂිත තත්වයක්, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවක් සම්බන්ධව එල්ල වෙලා තියෙන මේ තොරතුරු නිසා අපි මේ පිළිබඳව ටිකක් අවධානයෙන් සිටින්නේ මොනවද වාර්තා වෙන තොරතුරු කියලා. අමල්, මේ සතිය වෙනකොට මේ සම්බන්ධව වාර්තා වෙන තොරතුරු මොනවද මේ විමර්ශන හරහා?
උදිරුක්ෂි, දැන් මේ වෙනකොට ඉන්දියාවේ මේ විමර්ශනය ශ්‍රී ලංකාව පැත්තට යොමු වෙලා තියෙන්නේ. මෙතන අලුත්ම තොරතුරක් ඔවුන් ලබාගෙන තියෙනවා. ඒ තමයි ජැක්ලින් ෆර්නැන්ඩස්ට වැලිගම නිවසක් මේ සුකේෂ් චන්ද්‍රශේකර කියන පුද්ගලයා විසින් ත්‍යාග කරයි කියලා. එතකොට මේ නිවස සම්බන්ධයෙන් ජැක්ලින්ගේ ප්‍රකාශය ලබා ගත්තම ඇය කියා තියෙන්නේ මේ බව ඇයට දැනුවත් වීමක් නැහැයි කියලා මුලින්ම ප්‍රකාශ කරලා තියෙනවා. පසුව තවදුරටත් ප්‍රශ්න කිරීමේ ඇය පිළි අරගෙන තියෙනවා ඇයට මේ විදිහට වැලිගම ප්‍රදේශයේ නිවසක් ලබා දුන්නයි කියලා. නමුත් මෙතන ඇය කවදාවත් ඒ නිවසට ගියේ නැහැයි කියන ප්‍රකාශය ඇය සිද්ධ කරලා තියෙනවා. ඉතින් මෙතනදී මේ නිවස සම්බන්ධයෙන් ඒ අවශ්‍ය ඉදිරි විමර්ශන සඳහා ඉන්දියාවේ මේ එන්ෆෝස්මන්ට් ඩිරෙක්ටරේට් එහෙම නැත්නම් ED කියලා කියන ඒ ආයතනය ඔවුන් උසාවියට සඳහන් කරලා තියෙනවා. ඔවුන් ශ්‍රී ලංකාවට ගිහිල්ලා මේ පිළිබඳ, මේ නිවස පිළිබඳ සහ මේ සුකේෂ් චන්ද්‍රශේකර කොහොමද ඒක මිලදී ගත්තේ, කොයි වගේ මුදලකටද කියන ඒ කරුණු සම්බන්ධයෙන් ඒ ඉදිරි විමර්ශනය දැන් ඇත්තටම ශ්‍රී ලංකාවට යොමු වෙන්න නියමිතයි. මේ වෙනකොට ජැක්ලින් ෆර්නැන්ඩස්ට ඉන්දියාවෙන් පිටවීම වළක්වලා තහනම් නියෝගයක් අරගෙන තියෙනවා උසාවියෙන්. ඉතින් ඇයට ඉන්දියාවෙන් යන්න බෑ. නමුත් ඇය සම්බන්ධයෙන් කරන පරීක්ෂණය දැන් ශ්‍රී ලංකාව දිශාවට යොමු වෙන්නට නියමිතයි.
හොඳයි අමල්, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා මේ ගෙවිලා යන සතියේ ලෝකෙන් වාර්තා වන තොරතුරු සහ ශ්‍රී ලංකාවට අදාළ වන වැදගත් තොරතුරු පිළිබඳව සමාලෝචනයක් දෙන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. අපි යලිත් හමු වෙමු ලබන සතියේ සිකුරාදා ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයේ. ආයිබෝවන්.
ආයිබෝවන් දිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.